અભિનવ મંત્રીતુમાં દિવરૂંદીમાં કરું અબ્દુલ મજીદ મોહમ્મદ ફૌસી મેથીતુમાં અતલેશ્વરની અધિકારી એવું મહાજન આરક્ષક પણત અતલેશ્વરની અધિકારી એવું મહાજન આરક્ષક પણત દોલસ્વની વગંતી માવિત પૌરું ભરતર પ્રકાર સામે મહાજન સામે પાતાગી નિયમ સંદહાવન અવશ્યતાવે સલગીલડ ગનમીન પલમેન ઉપલેખને નિશ્ચયકુટ દક્કન સન્નદ્ધ અમુદાવલ સીલમ સામાજિકેન મેહિ દિવ્યની ઉપલેખને નિશ્ચયકુટ દક્કન પ્રદેશોલ મહાજન સામે પાતાગી નિયમ સંદહા કેન્દ્રવન લદભવ બાવટા આજ્ઞામક નિકુત કટાયત એનું ઉક્ત આજ્ઞાપનથી વિશી એક દેખ વગંતીય સમગ કિવેયુતું દેખ તુન વગંતીય પ્રકાર એવા પાર્લમેન્ટર મેન તેનું નિર્લભે શ્રીલંકા જનાધિપતિ આંડુકમ વ્યવસ્થાવે એકસીએ વિશેક એક વ્યવસ્થાવાનુ શ્રેષ્ઠાધિકારની હમુએ અભિયોગટ લખરણ લદ નેવ નિયોજિત અંટ નેવ બડુગણ્યા અંટ યાત્રાકરવન નોવન પોદુ પ્રવાહકે અંટ સહ કન્ટેનર મહેમ કરવંટ બલપત્ર લબાદી સંશોધન નમતી પણત કેટુંપત સંબંધી શ્રેષ્ઠાધિકારની તીરણે માવિત લભી હતી ભાવ પાર્લમેન્ટુએ તેનું દિન કમેત્યમ મેં પણત કેટુંપતિ સમસ્યા સલકીમેદી આંડુક વ્યવસ્થા દોલાહ એક સહ એકસી હતલીસ આઠ વન વગંતી ઉલટ અનનુકૂળ વન બાબત એ બેવીન પણતે કેટુંપત સંમત ગ્રીમેટ આંડુક વ્યવસ્થા અસુ હતર દેખ વગંતીએ વિધિવિધાન પ્રકાર વિશેષ બહુતર ચંદેકીન ચંદેન સંમત કલ હેતુ બાવટ શ્રેષ્ઠાધિકારની વિશે તીરણે કર્યા હતા શ્રેષ્ઠાધિકારની તીરણે અદદિન સભા વેડ કટ્યુત પિલમંદ નિલ વાર્તા મુદ્રણે કલ હેતુ આઈ મમ નિયોગ કરમે નિવેદને શ્રીલંકા પ્રજાતાંત્રિક સમાજવાદી જનરાજી આંડુક વ્યવસ્થા હેતનામ વેન વ્યવસ્થા પ્રકાર મા વિશીન વિસ્સાય વિસુતુને જનવરી 24 વણ દિન પુનરુત્થાપન કાર્યાંશે સહ મેતિવર્ણ વેદમ નિયામને કરીમે કિરીમ નેમતિ પણત કેટુંપત્તલ સહતિકે સટાંક લદભાવ દંડુન કેમત્તિ පිපිලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන මාත්‍යතුමා.
අර කතානායකතුමනි 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම 50 මගින් සංශෝධිත 1969 අංක 1 ධර්ම ආනයන හා අපනයන පාලන පනතේ 41 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජනවාරි 1 දිනැති අංක 23/12 ඇදහිලා 77 ධර්ම අතිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රිකුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 ධර්ම 50 මගින් සංශෝධිත 1969 අංක 1 ධර්ම ආනයන හා අපනයන පාලන පනතේ 41 6 සහ 14 වගන්ති සමග කිවිය යුතු 20 වෙනි වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාධන පනවන ලදුව 2023 අංක 1 දිනැති අංක 23/12 ඇදහිලා 77 ධර්ම අතිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව දැනට පවතින අමාත්‍යාංශයේ විෂය පත්‍රයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින් පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයන් සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා සේවා නිත්‍යයන්ගේ භාර අරමුදලේ මණ්ඩලී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ඉදිරි දශකය සඳහා ජාතික බලශක්ති විභවයන් ක්‍රමෝපායන් සහ මාර්ග සිතිය පිළිබඳව 2021 දෙසැම්බර් නිකුත් කරලද අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව 2021 අංක 30 ධර්ම විසර්ජන පනතේ 6/1 වගන්ති යටතේ 2022/12/31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වර්ෂීය අංක 240 යටතේ පරිපූර්ණක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳව සටහන 2015 අගෝස්තු මාස 17 වෙනි දින පවත්වන ලද ශ්‍රී ලංකාවේ 15 වෙනි පාර්ලිමේන්තු මහා මැතිවරණ පිළිබඳව මැතිවරණ කොමසාරිස්ගේ වාර්තාව සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා 2019/11/16 වෙනි දින පවත්වන ලද ඡන්ද විමසීම් පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමනි,
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ 2019 සහ 2020 වර්ෂ සඳහා ජාතික පරීක්ෂණ සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එමෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
නාගරික සංවර්ධන හා නිවාස මැතිතුමා,
කථානායකතුමනි, 2019/2020 සහ 2021 වර්ෂ සඳහා හොටෙල් ඩිවලොපර්ස් ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තා, 2020 වර්ෂය සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා සෙලන්දිවා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පිළිබඳ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වරාය හා නාවික මුතුමා,
අර කථානායකතුමනි, 2020/2021 වර්ෂය සඳහා සීමා සහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වරාය නාවික ගුවන් සේවා පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂයේ සඳහා සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශනය, 2021 වර්ෂයේ සඳහා සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාපති යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 2021 වර්ෂයේ සඳහා රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2003 අධිකාරියෝ මෝටර් වාහන ආඥාපනතේ 44, 123, 124, 125, 126, 126A, 128, 132, 132 ආසා 131 වගන්ති සමග කියවිය යුතු 237 වගන්ති යටතේ ප්‍රවාණා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 ඔක්තෝබර් 30 දින ඇති 23.1 ඇලහිරක් 17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සහ නියෝග ප්‍රවාණා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශකකාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2019 සහ 2020 වර්ෂය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාව වාර්ෂික වාර්තා, 2020 වර්ෂය සඳහා දුම්කලහා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකාර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
අධිකරණ බන්ධනාගාර කටයුතු මෙතු.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාර වරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් එමතු.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා ජාතික උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පැවිලි කර්මාන්ත.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යතුමනි,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ටවර් හෝල් රංගහල පදනම වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කරමි.
විදුලි බල හා බලශක්තිය.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂය සඳහා සූර්ය බල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පරිසර අමාත්‍ය.
I present the annual report of the Geological Survey and Mines Bureau for the year 2020. I move that this report be referred to the Ministerial Consultative Committee on Environment.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම නවවැනි පාර්ලිමේන්තුවේ ආර්ථික ස්ථායීකරණයේ අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වූ කමිටුවේ වාර්තාව දරු චම්පික රණවක මැතිතුමා.
ගරු කථානායකතුමනි, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභාවේ අනුකාරක සභාව විසින් ජාතික සභාවට ඉදිරිපත් කරන ලද දෙවැනි වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව මුද්‍රණය කළ යුතුයයි මම යෝජනා කරමි. ඒ වගේම වැඩිමනත් වශයෙන් මා ඔබතුමාගේ ඉල්ලා සිටිනවා එම වාර්තා දෙකම මේ සභාවේ විවාදයකට යොමු කරලා ඒ සම්බන්ධ වෙච්ච අදහස් ලබා ගැනීමට කටයුතු කරමි.
යොමු කරා. සභානායකතුමා,
එකී වාර්තාව මුද්‍රණය කළ යුතුයයි යෝජනා කරමි.
වරප්‍රසාද ප්‍රශ්නේ නිමල් පීති සමන්තුමා.
සාදේ මම මේක ගැස්මාරේ නිමල් පීති සමන්තුමා.
හිමල් පේතිස මන්තුමාට මයික් එක දෙන්න.
ගරු කථානායකතුමනි, ඔබතුමාට වරප්‍රසාද පිළිබඳ මතුවෙච්ච ප්‍රශ්නයකට අදාළ ලිපියක් යොමු කළා. ඊට අනුව ඔබතුමා වරප්‍රසාද යටතේ මට මේ සඳහා අවස්ථාව සලසා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙන අතර විශේෂයෙන් මගේ අවධානය යොමු වෙනවා 2023 පෙබරවාරි මාස 7 වැනි අඟහරුවාදා ලංකාදීප පත්තරේ මුල්පිටුවේම නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රී සාදේ වෙඩි ශබ්දයක් හිස්සුණ්ඩ දෙකක් පොලිස් භාරයට කියන සිරස්තල යටතේ පළවෙච්ච පුවත පිළිබඳව. ගරු කථානායකතුමනි, මම 28 වෙනිදා රාත්‍රී 8ට පමණ සෙන්පති මැදුරට යන බව ඇත්ත. මම 8ට විතර සෙන්පති මැදුරට ගිහිල්ලා එළියටවත් ආවේ නැහැ. මම එළියේ සිදුවෙන කිසිම දෙයක් මම දැන හිටියෙත් නැහැ. ඒ වගේම මම රාත්‍රී 10ට පමණ රාත්‍රී ආහාර සූදානම් කරලා තිබියදී මට පණිඩ ලැබිලා ඒ අවස්ථාවට මම සහභාගී වෙලා කෑම ගත්වාම මම නැවත මගේ නියමිතව මට වෙන් වෙලා තිබිච්ච කාමරයට මම ගියා. ඒ කාමරයට ගිහිල්ලා මම මගේ ඊට පසු දින තිබිච්ච රැස්වීම් කටයුත්තකට අදාළ ලියකියවිලි අධ්‍යයනය කර කර තමයි හිටියේ. රෑ 12:00 විතර පමණ වුණා මම නිදා ගන්න කොටත්. එතනින් පස්සේ මම නිදා ගන්නකම් කිසිදු වෙඩි ශබ්දයක් මට ඇහුනෙත් නැහැ. කිසිදු සාදයක ශබ්දයක් මට ඇහුනෙත් නැහැ. එහෙම සාදයක් පැවැත්වුණාද එළිය කියලා මම දන්නේත් නැහැ. එවැනි සාදයකට මම කිසිම විටක සම්බන්ධ වුණෙත් නැහැ. මේ පුවතේ තියෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දෙපළකුත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකුත් පවත්වනු ලැබූ සාදයකදී උඩට වෙඩි තබා ඊට පසු දින සේවකයෝ මේ කටයුත්තට අදාළ පිරිසිදු කිරීමේදී පතරම් කපු දෙකකුත් ලැබුණා කියලා තමයි ගරු කථානායකතුමනි ඒ පුවතේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැති කරුණක් පිළිබඳව මම නැවත සෙන්පති මැදුරේ සේවකයන්ගේ විමසීමක් කළා. මොකද්ද මේ යන ප්‍රවෘත්තිය කියලා. එතන චමින්ද යාපා කියලා වැඩ කරන සේවකයෙක් එදා මාව දිගින් දිගට සම්බන්ධීකරණය කරේ. ඔහු නිසා ඔහුගෙන් මම විමසාදි කිව්වා මේ සෙන්පති මැදුරේ 26 දෙනෙක් ඉන්නවා වැඩ කරන. ඒ කිසිවෙකුටවත් එවැනි ශබ්දයක් ඇහිලත් නැහැ. එහෙම ගැටලුවක් මතුවලා තිබුණේ නැහැ. විශේෂයෙන් ඔබතුමා ආපු වෙලාවේ ඉඳලා හිටියේ කාමරය ඇතුලේ. ඔබතුමා එළියට ආවේ රාත්‍රී ආහාර ගැනීමටත් උදේ පාන්දර ආහාර ගැනීමටත් පමණයි. එතනින් පස්සේ ඔබතුමා සෙන්පති මැදුරෙන් සමුගත්තා. ඔබතුමා පිළිබඳව මේ මතුවලා තියෙන කරුණ පිළිබඳව සෙන්පති මැදුරේ සේවකයෝ හැටියට බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා කියලා කිව්වා විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, මට ඊට අදාළ ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකදී එදින සෙන්පති කාර්යාලයේ කටයුතු කරපු හැම කෙනෙක්ම ඇවිල්ලා සාක්ෂි දෙනවා කියලා ඒගොල්ලෝ පැහැදිලි කිරීමක් කරා. ඉතින් ගරු කථානායකතුමනි, ලංකාදීප පුවත්පතේ සමහරලාට වාර්තාකරුවන් මේ අවස්ථාවේදී ඇති. විශේෂයෙන් මේ වාර්තාව පළ කරලා තිබෙන්නේ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මහත්මයා. මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ පුවත නිවැරදි කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි, එදින රාජකාරී සේවයේ නොහෙදී සිටපු සෙන්පති මැදුරේ භාරකරුවායයි කියා ගන්නා පුද්ගලයෙක් තමයි පොලිසියට මේ පැමිණිල්ල කරලා තිබෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් මේ වාර්තාව මේ පැමිණිල්ල ප්‍රබන්ධයක්. ගරු කථානායකතුමනි, එළියේ යමක් සිදු වුණාද කියලා මම දන්නේත් නැහැ. ඒකට මම හවුලුත් නැහැ. එදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කවුද ඇවිල්ලා හිටියේ කිසිම දෙයක් මම දන්නේත් නැහැ. ඒ අය මට මුණ ගැහුනේත් නැහැ. මම ඒ අයට මුණ ගැහුනේත් නැහැ. එහෙම තිබියදී විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මේ ප්‍රබන්ධය මේ මඩ ගැසීම පිටුපස මාව අපකීර්තියට පත් වෙච්ච එකක්, ඒ වගේම මගේ පක්ෂය අපකීර්තියට පත් කරපු එකක්, විදේශ මිතුරු මගෙන් විමසීම් කළා ලංකාදීප පත්තරේ දැකලා, ඒ වගේම ලංකාවේ මගේ හිතවත් බොහෝ අය පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පවා විපක්ෂයේ මන්ත්‍රීවරු පවා මගෙන් විමසුවා මොකද්ද මේ කාරණේ කියලා. බොහෝ අය විශේෂයෙන් ඔබතුමාත් ඊයේ මගෙත් එක්ක ගියා, මම එහෙම හැසිරෙන කෙනෙක් නෙවෙයි කියලා ඔබතුමාත් දන්නවා. බොහෝ අයත් එහෙම දන්නවා. මම ගැටුම් හදාගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි ගරු කථානායකතුමනි. ඒ විතරක් නෙවෙයි, මම කිසිදු මැතිවරණයකදී සාද පවත්වන්නේ නැති, කන්න බොන්න ඉඳුල් දේවල් දෙන්නේ නැතුව මම ඡන්ද ගන්න බොහොම සාමකාමී පුද්ගලෙක්. ඒ පිළිබඳව දිස්ත්‍රික්කයේ ඡන්දදායකයෝ විතරක් නෙවෙයි මට එරෙහිව ඉන්න අය පවා දන්නවා. මම සාදවලට යන්නේ නැති, බීමත්කමින් හැසිරෙන්නේ නැති, ප්‍රචණ්ඩකාරීත්වයකට මම යොමු වෙන්නේ නැති කෙනෙක් කියලා විශේෂයෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. ඒ නිසා ගරු කථානායකතුමනි, සෙන්පති මැදුරේ මේ ප්‍රබන්ධයේ ගොතලා මාවත් බරපතල ලෙස අපහසුතාවයට පත් වෙන විදියට, මගේ චරිතය කෙලසෙන විදියට, මගේ කීර්ති නාමයට හානියක් වෙන විදියට පොලිසියට පැමිණිල්ලක් කරලා තිබෙනවා ඒ භාරකරුවායයි කියන පුද්ගලයා. එදින ඔහු සේවයේ රැඳී සිටියේ නැහැ. සේවයේ රැඳී සිටියාගෙන් ඒක විමසද්දී සාක්ෂි සහිතව ඒ සනාථ කරගන්න පුළුවන්. ඒ නිසා නියෝජ්‍ය කථානායකතුමනි, මගේ ඉල්ලීම තමයි ඔබතුමාගෙන් විශේෂයෙන් මේ පැමිණිල්ල කරපු පුද්ගලයා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවලා ඔහුගෙන් ප්‍රශ්න කරලා
තවත්වනනගේ සෙන්පති මැදුරේ අනිකු සියලු දෙනාගෙන් ඒ පිළිබඳව විමසීමක් කරලා සාක්ෂි සහිතව හරියට ඔප්පු කරගෙන ඒ සාක්ෂි සහිතව ඒ කරුණ ඔප්පු කරගෙන මේ කටයුත්ත කරලා පාර්ලිමේන්තුවේ මේ කටයුත්ත සම්බන්ධ නොවිච්ච මුළු පාර්ලිමේන්තුවටමත් අපිටත් මේ ඇතිවෙච්ච හානිකර තත්ත්වය මොකද මේ දවස්වල අපි දන්නවා මාධ්‍ය ආයතන වලින් මේ වගේ කාරණයක් දැක්කම තලු මරමර ඒක රටට කියනවා ඒ නිසා අපි එවැනි තත්වයකට පත් වෙලා නැතුව තිබියදී පවා මේ ආකාරයේ සාහසික අපරාධයක් කරපු පුද්ගලයාට විරුද්ධව උපරිම විනය ක්‍රියාමාර්ගයක් අරගෙන ගරු කතානායකතුමනි මම මේ කියන කාරණේ සත්‍යයක් නම් උපරිම ක්‍රියාමාර්ගයක් අරගෙන ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න එක විතර නෙවෙයි ගරු කතානායකතුමනි එවන් පුද්ගලෙක් එවන් විසම ලෙස හැසිරෙන එවන් ප්‍රබන්ධ එවැනි මඩ ප්‍රබන්ධ ගොඩනගලා පොලිසියට පැමිණිලි කරන පුද්ගලයා ඒ සෙන්පති මැදුරෙන් ඉවත් කරන්න කියන කාරණේත් මම විශේෂයෙන් ඔබතුමාට මතක් කරනවා ඒ නිසා ගරු කතානායකතුමනි මම සිත් පීඩාවට පත් වුණා මේ කරුණට අදාළව මගෙන් විවිධ විමසනද්දී මම බීමත්ව හැසිරෙන කෙනෙක් නෙවෙයි මම බීමත්ව සංවාද මම බීමත්ව විශේෂයෙන්ම සාධපවත්වන කෙනෙක් නෙවෙයි මම අඩුම තරමේ මේ සෙන්පති මැදුර නුවර දිස්ත්‍රික්කේ මම හිටියට මේ සෙන්පති මැදුර පාවිච්චි කරන අඩුම කෙනා මං මම යන්නේ අත්‍යවශ්‍ය ඕනකමක් වුණොත් විතරයි කරු කතානායකතුමනි මම යන්නේ ඒ විතරක් මගේ නමින් වෙන වෙන අයටත් මම අවස්ථා හදලා දෙන්නේ නැහැ ඒ නිසා මට එතන ප්‍රමිතිය රැක ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ ගෞරවයත් පාර්ලිමේන්තුවට යටත්ව තියෙන සෙන්පති මැදුරේ ගෞරවයත් කෙලසන්න මම කිසි විටක සම්බන්ධ වෙන්න කෙනෙක් නෙවෙයි ඒ නිසා එහෙම සාමකාමීව ජීවත් වෙන එහෙම සාමකාමීව ප්‍රචණ්ඩත්වයකින් තොරව දේශපාලනය කරලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ආපු කෙනෙක් මම ඒ නිසා මම වෙන්නේ කෙනෙක් ඉලක්ක කරලා මේ පිටුපස කවුරු හරි මෙහෙවන්නේ කැති ඒ සියලු දේවල් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා වරප්‍රසාද කමිටුවට ඒ පුද්ගලයා ගෙන්නලා උපරිම විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මම ගරු කතානායකතුමනි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඔව් විශ්වති. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය. නිමේදනයක්.
ගරු.
නිමේදනයක් තියෙනවා. හිට.
යෝජනාංක එක ගරු කතානායකතුමනි මම ඉදිරිපත් කරනවා. යෝජනාංක දෙක ඉදිරිපත් කරනවා ගරු
කතානායකතුමනි.
යෝජනාංක තුන ඉදිරිපත් කරනවා.
ස්වභාවිකංගද?
ආයි. යෝජනාංක හතර ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
ස්වභාවිකංගද?
ආයි.
නිවේදනයයි තේරීම් කාරක සභාවේ ප්‍රථම රැස්වීම 20/23 පෙබරවාරි 9 වන බ්‍රහස්පතින්දා එනම් අද දින මධ්‍යස්ථ 12ට කාරක සභා කාමර අංක 7 දී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වෙල සියලුම ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාට මෙයින් කාරණිකව දැනුම් දීමට කැමැත්තෙමි. ප්‍රධාන වැඩ කටයුතු
වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් යෝජනා
51. අංක දෙක සභාවකංගද?
ආයි.
අංක තුන සභාවකංගද?
ආයි.
අංක හතර සභාවකංගද?
ආයි.
අංක පහ සභාවකංගද?
ආයි.
අංක හය සභාවකංගද?
ආයි.
අංක හත සභාවකංගද?
ආයි.
අංක 8 ස්වභාවිකංගද?
ආයි.
අංක 9 ස්වභාවිකංගද?
ආයි.
අංක 10 ස්වභාවිකංගද?
ආයි.
අංක 11 ස්වභාවිකංගද?
ආයි.
අංක 12 ස්වභාවිකංගද?
ආයි.
අංක 13 ස්වභාවිකංගද?
ආයි.
අංක 14 ස්වභාවිකංගද?
ආයි.
අංක 15 ස්වභාවිකංගද?
ආයි.
අංක 16 ස්වභාවිකංගද?
ආයි.
අංක 17 ස්වභාවිකංගද?
ආයි.
අංක 18 ස්වභාවිකංගද?
ආයි.
අංක 19 ස්වභාවිකංගද?
ආයි.
අංක 20 ස්වභාවිකංගද?
ආයි.
අංක 21 ස්වභාවිකංගද?
ආයි.
අංක 22 ස්වභාවිකංගද?
ආයි.
අංක 23 ස්වභාවිකංගද?
ආයි.
අංක 24 ස්වභාවිකංගද?
ආයි.
අංක 25 ස්වභාවිකංගද?
ආයි.
අංක 26 ස්වභාවිකංගද?
ආයි.
අංක 27 ස්වභාවිකංගද?
ආයි.
අංක 28 ස්වභාවිකංගද?
ආයි.
අංක 29 ස්වභාවිකංගද?
ආයි.
අංක 30 ස්වභාවිකංගද?
ආයි.
අංක 31 ස්වභාවිකංගද?
ආයි.
අංක 32 ස්වභාවිකංගද?
ආයි.
අංක 33 ස්වභාවිකංගද?
ආයි.
අංක 34 සභාවයකගේද
ආයි
අංක 35 සභාවයකගේද
ආයි
අංක 36 සභාවයකගේද
ආයි
අංක 37 සභාවයකගේද
ආයි
අංක 38 සභාවයකගේද
ආයි
අංක 39 සභාවයකගේද
ආයි
අංක 40 සභාවයකගේද
ආයි
අංක 41 සභාවයකගේද
ආයි
අංක 42 සභාවයකගේද
ආයි
අංක 43 සභාවයකගේද
ආයි
අංක 44 සභාවයකගේද
ආයි
අංක 45 සභාවයකගේද
ආයි
අංක 46 සභාවයකගේද
ආයි
අංක 47 සභාවයකගේද
ආයි
අංක 48 සභාවයකගේද
ආයි
අංක 49 සභාවයකගේද අංක 50 සභාවයකගේද
ආයි
අංක 51 සභාවයකගේද
ආයි
අංක 52 සභාවයකගේද
ආයි
එංක සභාව කල් තැබීම සභානායකතුමා
ගරු කථානායකතුමනි මෙම සභාව හෙට දින එනම් පෙබරවාරි මාස 2023 පෙබරවාරි මාස 10 වෙනි දින පෙරවරු 9 30ට රැස්විතය යෝජනා
කරනවා. කල් තැබීමේ යෝජනාව සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා
කිව්වා.
සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්නේ.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. නවවන පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය ආරම්භ කරමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඊයේ දිනේ නම් 2023 පෙබරවාරි 8 වන දින ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. නව ජනාධිපතිවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වීමත් සමග රට අරාජික තත්ත්වයට පත්වීමෙන් මේ තත්ත්වයන් වලකා ළමින් මේ ඇති ප්‍රශ්න විසඳීමට සියලු පක්ෂ එකතු කර ගැනීම වෙනුවෙන් එතුමන් ඒ කතාවේදී උත්සාහ කරනවා. තවදුරටත් එතුමා ඊයේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය ආරම්භ කරමින් සඳහන් කළේ අතීතයේ සිරකරුවන් නොවි අපි අනාගතය ගැන හිතමු, අපි එකට එකතු වෙමු, පොදු එකඟතාවයන් ඇති කර ගනිමු, ප්‍රජාතන්ත්‍රවාදී අදහස්වලින් පෝෂිත විදිරියට යමු, රට වැටි ඇති අසාධ්‍ය තත්වයෙන් ගොඩ ගැනීමට උපරීම සහය දෙමු, දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම් රට මේ අර්බුදයෙන් මුදාගත් පසු ඒ ගැන සිතමු යැයි එතුමන් යෝජනා කළා. රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට ගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට නවවන පාර්ලිමේන්තුව ලෙස මේ උත්තරීතර ව්‍යවස්ථාදායකයේ වගකීම ඉටු කරමින් ජනතාවගේ ගැටලු විසඳමින් දියුණු රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දිය යුතු යැයි මම මේ ගරු උත්තරීතර සභාවට යෝජනා කරමින් මගේ ආරම්භක කතාව පටන් ගන්න සූදානම්. ගරු කථානායකතුමනි, ඊයේ ගරු ජනාධිපතිතුමන් විසින් සිදු කළ කතාවේ තැන් කීපයක් පිළිබඳව මම මගේ ආරම්භක කතාවේදී කරුණු දැක්වීමට අපේක්ෂා කරනවා. එතුමා එක තැනකදී සිය කතාවේ කියනවා, අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් සුරක්ෂිතව රැගෙනීමට අපිට පුළුවන් වුණා. අපි ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි, හැබැයි යන ගමන තවම ඉවර නෑ කියලා. ජනාධිපතිතුමාගේ මේ වැල් පාලමේ කතාව කියද්දී හැමෝටම මතක් වෙන්නේ නැති හුණුවටේ කතාවේ වැල් පාලමේ ගීතය. මට මතකයි එතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙච්ච වෙලාවේ ඒ පිළිබඳව සඳහනකුත් කළා. ඒ වැල්පාලමේ ගීතයේ ගයනවා, හෙළ ගැඹුරුයි පුත නොබලන් හෙළ වෙනකොට වැල්පාලම, අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන් පුතේ. ගරු කථානායකතුමනි, ඊයේ ජනාධිපතිතුමාගේ මේ වැල්පාලම් උදාහරණයේදී හැමෝටම මේ වැල්පාලමේ ගීතේ මතක් වුණාට ඊයේ කතාව අහගෙන ඉන්නකොට මට මතක් වුණේ හුණුවටේ කතාවෙම ගෘෂාම ගයන වෙනත් ගීතයක්. ඒ ගීතයේ ආරම්භයෙන්නේ මෙන්න මෙහෙම. ගන්නේ නැති නිසා කවුරුත් පුත උඹ මම අරගන්නවා, උඹට නැති නිසා කවුරුත් මම අම්මයි හිතන් පුතේ. ගෝඨාභය රාජපක්ෂ ගරු හිටපු ජනාධිපතිතුමා සිය ජනාධිපති දුරය අතහැර යන්න තීන්දු කරපු වෙලාවේ මේ රටේ විපක්ෂයේ මේ රටේ අනාගතය ගොඩනැගීම පිළිබඳව විවිධ අදහස් ගොඩනගපු නැත්නම් පුරසාරම් දොඩපු සියලු දෙනාට ඒ සඳහා එතුමා ආරාධනා කළා. විපක්ෂයේ විදියට ගත්තාම ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ගෝඨාභය ජනාධිපතිතුමා ආරාධනා කළා. ජාතික ජනබලවේගයේ නායක ගරු අනුර කුමාර දිසානායකට ගෝඨාභය ජනාධිපතිතුමා ආරාධනා කළා. මම දන්න විදියට සරත් ෆොන්සේකා මැතිතුමාට එතුමා ආරාධනා කළා. ඒත් කවුරුවත් මේ අභියෝගාත්මක මොහොතේ වගකීම බාරගන්නට ඉදිරිපත් වුණේ නැහැ. අර හුණුවටේ කතාවේ මාලිගාවේ තනිවෙච්ච මයිකල් කුමාරයාව දෝතට ගත්ත ගෲෂා වගේ රනිල් වික්‍රමසිංහට කොන්දක් තිබ්බා මේ වගකීම බාරගන්න. මම ඒ වෙනුවෙන් ඒ අභියෝගාත්මක වගකීම බාරගැනීම සඳහා ඔහුට තිබුණු දේශපාලන පෞරුෂයට ගරු කරමින් එතුමා ඊයේ රාජාසන කතාවේදී මේ පළකල අදහස් කිහිපයටත් විශේෂයෙන් මේ දුෂ්කර මොහොත තරණය කිරීම වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහය අවංකව අපේක්ෂා කරමින් එතුමන් කළ යෝජනාවට ගරු කරන්නට කැමැති. ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමාගේ කතාවේ තවතනකීය කියනවා, මතක තියාගන්න මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි, මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදකාරී තත්ත්වෙන් මේ රට යළි ගොඩගන්න. ඔව්, මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් ඔබට අවබෝධ වේවි. ඊයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ මට දැනෙන වැදගත්ම තැන මෙතන. මේ අදහස මේ මොහොතේ මේ සමාජයේ ජනප්‍රිය වෙන්නේ නැහැ, ඒ හුදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් බවට පත්වෙනවා විතරයි. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ අදහස ගැන කතා කරන මම අද රෑ ප්‍රවෘත්තිවල ජනප්‍රිය මිනිහෙක් නොවන බවත් මම දන්නවා. නමුත් මේ කටුක අමිහිරි යථාර්ථය කවුරුන් විසින් හෝ මේ සමාජය තුළ කතා කළ යුතුව තිබෙනවා. මානව ශිෂ්ටාචාරය මේ නූතන දියුණුව කරා පැමිණ තිබෙන්නේ මේ ලෝකේ කරවපු නායකයන් විසින් ගත්ත තීන්දු නිසා. අමාරුම වෙලාවක ගන්න කිසිම තීරණයක් ලෝක ඉතිහාසයේ කවර කවම දාකවත් ජනප්‍රිය වෙලා නැහැ. හැබැයි ඒ තීන්දුවල ප්‍රතිඵල ලෝක ඉතිහාසයේ පුරා ජනප්‍රිය වෙලා තිබෙනවා. ඒක තමයි අපි දැකපු යථාර්ථය. දෙවන ලෝක යුද්ධයේ වෙලාවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය චර්චිල් ඒ යුද ගැටුමට මැදිහත් වෙන්න ගත්ත තීන්දුව සම්බන්ධයෙන් එදා බ්‍රිතාන්‍ය සමාජය තුළ හෝ ඒ ඒකාබද්ධ ප්‍රහාරයට සම්බන්ධිත කිසිදු රාජ්‍යයක ජන මනස තුළ චර්චිල් සම්බන්ධව ජනප්‍රියත්වයක් තියෙන නැතිව ඇති. ඒ නිසා වෙන්න ඕන BBC ගුවන් විදුලියට ගිහිල්ලා චර්චිල් බ්‍රිතාන්‍ය ප්‍රමුඛ ලෝකවැසියන් අමතලා කියනවා එක මොහොතක, මේ මොහොතේ මට ඔබට දිය හැක්කේ ලේ සහ කඳුළු විතරයි කියලා. එවැනි තීන්දුවක් ගන්න වෙලාවේ ජනප්‍රිය භාවයට පත්වෙන්න බෑ. නමුත් ඒ තීරණය විසින් උදා කළ දෙවන ලෝක යුද්ධයේ අවසානය අදටත් ලෝක ඉතිහාසයේ ජනප්‍රියම ප්‍රවෘත්තියක් විදිහට අපි කතා කරනවා, සහ චර්චිල් ලෝක දේශපාලනයේ සම්භාවනීය මිනිසෙක් විදිහට අදටත් අපි ගරු කරමින් කතා කරනවා. මට මතක් වෙන්නේ අපේ මහින්ද ජනාධිපතිතුමා LTT ත්‍රස්තවාදයට පහර දෙන්න ගත්ත තීන්දුව ජනප්‍රිය නැහැ. ජනප්‍රිය වුණේ ඒ තීන්දුව විසින් උදා කළ සාමයේ බව අපිට අමතක කරන්නට බෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොරොච්චෝලේ හදන්න ගත්ත තීන්දුව ජනප්‍රිය නැහැ. නමුත් එහි ප්‍රතිඵලය මේ සමාජයේ ජනප්‍රියයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ රටේ බලශක්ති උත්පාදනය සම්බන්ධව ඉහළ කොත්මලේ බලාගාරයේ හදන්න ගත්ත තීරණය ජනප්‍රිය වුණේ නැහැ. නමුත් එහි ප්‍රතිඵලය ඉතා බලසම්පන්න ලෙස මේ සමාජය තුළ ජනප්‍රිය වුණා. මේකෙදි තීන්දු කරන්න වෙන්නේ, තේරුම් ගන්න වෙන්නේ ජනප්‍රිය වන්නේ තීරණ නෙවෙයි, ඒ තීරණවල ප්‍රතිඵල බව. 2015 ආණ්ඩුව සාම්පූර් බලාගාරයේ අතහරින්න ගත්ත තීරණය ජනප්‍රියයි. නමුත් එහි ප්‍රතිඵලය ජනප්‍රිය නෑ. ගරු කතානායකතුමනි, මම මේ කියන්නට උත්සාහ කළේ නිවැරදි තීරණ ජනප්‍රිය නැහැ, නමුත් ඒවායේ ප්‍රතිඵල ජනප්‍රියයි. වැරදි තීරණ ජනප්‍රියයි, නමුත් ඒවායේ ප්‍රතිඵල ජනප්‍රිය වන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඊයේ රාජාසන කතාවේද කිව්වේ රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීන්දු ගන්න තමන් සූදානම් කියලා. ගරු කතානායකතුමනි, ඒ දේශපාලන පෞරුෂයට මම ගරු කරන්නට කැමති. රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව මේ රටේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටු විදියට අපි තීන්දුවක් ගත්ත වෙලාවේ මේ රටේ සහෘද මාධ්‍යවේදීන් ඉතාම තාර්කිකව අපගේ තීන්දුව එදා ප්‍රශ්න කරනු ලැබුවා. ගරු කතානායකතුමනි, එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය සහෘදයෙක් මේ පිළිබඳව ප්‍රශ්න කළ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීම සම්බන්ධ ගත්ත තීන්දුව පිළිබඳ පක්ෂය හේතු දක්වීමේදී මම ප්‍රධාන හේතු දෙකක්
ඉදිරිපත් කරනු ලැබුවා. Deputy Speaker will take the chair.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරන්න තීන්දු කළේ කියලා ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කළාම මම හේතු දෙකක් කිව්වා. එකක් තමයි බර්මියුඩා ට්‍රයැන්ගල් එක ළඟදී නැවක් ආධුනික නැවියෙකුට පවරන්න බෑ. මෙවැනි අභියෝගාත්මක මොහොතක ඔහු සතුව තිබෙන දේශපාලන පරිණත භාවයේ පිළිබඳව අපි පක්ෂයක් විදියට බරපතල ලෙස කල්පනා කළා. දෙවන හේතුවයි අදට මගේ මේ කතාවට අදාළ වන්නේ. මම එදා කිව්වා පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් මේ මොහොතේ අඩුම බැඳීම් අවම බැඳීම් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ නිසා මේ මොහොතට ගැලපෙන වඩා ගැඹුරු බරපතල යහපත් දේශපාලන තීන්දු ගැනීමට නම් පක්ෂ දේශපාලනයේ සම්බන්ධ අවම බැඳීම් සහිත පුද්ගලයෙකු මේ මොහොතේ රටට වැදගත් වෙනවා. එදා ඒ අපි විසින් මතු කළ තර්කය මං විශ්වාස කරනවා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් පසක් කරලා තියෙනවා කියලා. මම මෙහෙම කිව්වට ජනාධිපතිවරයා අමනාප වෙන එකක් නැහැ. UNP නියෝජනය කරලා මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා 50ක් 60ක් හිටියානම් එතුමන්ට මේ සම්බන්ධ මේ රටේ මේ මොහොතට අදාළ ගැඹුරු ප්‍රායෝගික තීන්දු ගන්න සමහර විටක නිරවුල් මනසකින් කටයුතු කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද එතුමන් නායකයා විදියට තීන්දු ගන්න හදන වෙලාවේ එතුමන්ගේ ස්වභාවික දේශපාලන සිතුවිලි අර මම කියපු බාහිර සාධක විසින් පාලනය කරන්න ඉඩ තිබ්බා. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරමින් ඉන්නේ ඉතාම නිවැරදි ලෙස රාජ්‍යයේ නායකයා විදිහට මිසක් වෙනත් දේශපාලන පක්ෂයක නායකයෙකු විදිහට නෙවෙයි. ගරු ජනාධිපතිතුමන්ට මම මේ මොහොතේ කියන්නේ එතුමා ජනාධිපතිකම කරද්දී UNP නායකත්වය අපි එතුමාගෙන් දැක්කේ නැහැ. ඒ තවදුරටත් කන්ටිනියු කරගෙන යමු. එක්සත් ජාතික පක්ෂයේ ගමේ ඉන්න පාක්ෂිකයව බලාගන්න මේ ඉන්න වජිර අබේවර්ධන්ලා, සාගලලා, රුවන්ලා, රංගේ බණ්ඩාරලා, අකිල විරාජ්ලා කටයුතු කරයි මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා. තවදුරටත් මේ දක්වා කටයුතු කළා සේම රටේ නායකයා විදියට මේ වගකීම් සහගත මොහොතේ ඔබතුමා තවදුරටත් එකී ප්‍රතිපත්ති අනුගමනය කරන්න. අවසාන මිනිත්තු කීපේ මම කතා කරන්න සූදානම්. ඊයේ අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මුණගැහිච්ච වෙලාවෙදිත් එතුමා සඳහන් කළ එක කාරණාවක් තමයි අපි විසින් මේ කතා කරන පද්ධති වෙනස, සිස්ටම් චේන්ජ් එක අනවබෝධයෙන් මේ සමාජය තුළ සංවාදයට ලක්වෙමින් තිබෙන්නේ. කිසියම් සමාජයක පද්ධති වෙනසක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප වුමනයි. පුද්ගල කේන්ද්‍රීය ආකල්ප සහිත කණ්ඩායම් හදාගත්ත දේශපාලන බල කඳුරුවලට එවැනි ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප එතුළින් උත්පාදනය වෙන බවක් අපි දැකලා නැහැ. ප්‍රජා කේන්ද්‍රීය ආකල්පයක් කියන්නේ සමස්තය දකින්න පුළුවන්, සමස්තය පිළිබඳ අවබෝධයක් ඇතිව සමස්තයට අදාළ වන ලෙස යහපත් ආකල්පවලින් කටයුතු කරන එක. කොවිඩ් දුවදුර ආපු වෙලාවේ චීන එක්තරා වැදගත් ස්ලෝගන් එකක් අතට ගන්නවා. ඔවුන්ගේ ඒ සටන් පාඨේ නැතිනම් මේ තේමා පාඨේ අදහස වුණේ මට හැදෙන්නේ නැහැ නෙවෙයි, මගෙන් කාටවත් හැදෙන්නේ නැහැ කියන පොදු ප්‍රජා කේන්ද්‍රීය ආකල්පය. පුද්ගල කේන්ද්‍රීය ආකල්පවලින් බැහැරව පොදු යහපත් ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප සමග අපිට පුළුවන් නම් මේ පවතින සමාජ තත්ත්වයන් වෙනස් කරගෙන ඉදිරියට යන්න ඒ තමයි වඩා වැදගත් වන්නේ. සමාජයක් තුළ ප්‍රජා කේන්ද්‍රීය ආකල්ප බිහිවන්නට නම් ඒ සඳහා දේශපාලන පරමාදර්ශත්වය අවශ්‍යයි. මම මේ උත්තරීතර සභාවට යෝජනා කරනවා එකී දේශපාලන පරමාදර්ශ බවට පත්වීමේ වගකීම ඔබට සහ මට තිබෙනවා. වරක් ස්විස්රලන්තයේ අගමැතිවරයා ඒ රට පොදු ප්‍රවාහන සේවයේ දුම්රියක තුන්වෙනි පන්තියේ ටිකට් එකක් අරගෙන යනකොට ඔහුගෙන් මිත්‍රයෙක් අහනවා, ඇයි රටේ අගමැති විදිහට ඔබ තුන්වෙනි පන්ති යන්නේ කියලා. ස්විස්රලන්ත අගමැති ඔහුට ප්‍රතිචාර දක්වමින් කියනවා, ස්විස්රලන්තයේ කෝච්චියේ හතරවෙනි පන්තියක් නැති නිසයි මං තුන්වෙනි පන්ති යන්නේ කියලා. අපිට ඕමනයි දේශපාලන පරමාදර්ශ. ඉතිහාසයේ විසින් අපට එවැනි අවස්ථාවක් නිර්මාණය කරලා දීලා තියෙනවා. යුතුකමක් තිබුණා සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබෙට මේ උත්තරීතර සභාවේ ඊයේ දවස නියෝජනය කරන්න සහ මේ සංවාදයේ පාර්ශවකරුවන් බවට පත්වන්න. රාජ්‍ය ව්‍යවස්ථාවට අනුගතව රටේ ජනාධිපතිවරයා රාජාසන කතාවට පැමිණෙන වෙලාවේ ඒ සඳහා වන අවම විනයවත් පවත්වාගෙන යන තරම් මේ උත්තරීතර සභාවේ විපක්ෂයේ කණ්ඩායමක් අපොහොසත් වෙච්ච ආකාරය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබ මම පමණක් නෙවෙයි ගැලරියේ සිටි විදේශ තානාපතිවරුන් පවා දුටුවා. මම යලි යලි යෝජනා කරනවා අපි මේ මොහොතේ මේ සමාජයේ දේශපාලන පරමාදර්ශ බවට පත්වෙමු කියලා. ගරු ජනාධිපතිතුමන්, ඊයේ රාජාසන කතාව විදිහට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදිහට ඉදිරිපත් කළ මේ අදහස් යහපත් ලෙස ක්‍රියාත්මක කරමින් ඉදිරියට යන්න, ඒ වගේම මහජන මතවාදයන්ට සංවේදී වෙලා අවශ්‍ය තැන්වලදී යහපත් වෙනස්කම් සිදු කර ගනිමින් අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. ආසන්නම උදාහරණේ පේයි ටැක්ස් එක සම්බන්ධව සමාජයේ මතුණු මතයට සංවේදීව යම් යහපත් ප්‍රතිචාරයක් දක්වන්නට ආණ්ඩු ඉදිරිපත් වෙලා තිබෙනවා. අපි ගන්න ඇතැම් තීන්දුවල අප නොදකින පැත්තක් සමාජයේ විසින් දැකීමට ඉඩ තිබෙනවා. ආණ්ඩුවක් නායකයෝ රට සමාජයේ කියන හැමදේම කළ යුතුයි කියලා මම කියනවා නෙවෙයි. නමුත් සමාජයේ තුළින් මතුවන ප්‍රායෝගික යහපත් පොදු යහපත අපේක්ෂා කරන යෝජනා සම්බන්ධව අපි අඛණ්ඩ ලෙස සංවේදී විය යුතු බවත් මම යෝජනා කරමින්, ගරු ජනාධිපතිතුමන් විසින් මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කළ රාජාසන කතාවට සුබ පතමින් ඒ සඳහා වන සභාව කල් තැබීමේ විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම මට තප්පරයක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අභිනවයින් මේ උත්තරීතර සභාවේ සභිකයෙකු ලෙස නැවත තේරීපත්ව පැමිණි මේ ලංකා දේශපාලන ජ්‍යෙෂ්ඨතම සම්භාවනීය චරිතයක්. අපි ඉස්කෝලේ යන කාලේ තුමා දාපු පුංචි බඩී බස් එකේ ඉස්කෝලේ ගිය මිනිහෙක් මම. පෞසේමතිතුමනි, බොහොම ආදරෙන් මං ඔබතුමාට සුබ පතනවා. ඉස්කෝලේ යන කාලේ පුංචි කළු ගැටව විදිහට අපි ඒ බස් එකේ යනකොට ඉස්සර කිව්වා මේ එල ෆෞසි කියලා තමයි බස් එකේ නැගියේ කියලා. මම ඔබට සුබ පතනවා මේ අදින් පටන් ගන්න අලුත් දේශපාලන ගමනට. ඒ සඳහා මේ යන යහපත් වැඩපිළිවෙලට ඔබගේ ජේෂ්ඨත්වයෙන් ලබා දිය හැකි යමක් තිබේ නම් නොපිරිහෙලා ඉටු කරන්න කියලත් මම ඔබට ආදරෙන් යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී. යෝජනාව ස්ථිර කිරීම ගරු ඩබ්ලිව් වීරසිංහ මැතිතුමා. මිනිත්තු 15ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අතිගරු ජනාධිපතිතුමා, නවවන පාර්ලිමේන්තුවේ 4වන සැසිවාරයේ විවෘත කරමින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය කල්තබීමේ යෝජනාව ඉදිරිපත් කළ සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද කල්තබීමේ යෝජනාව ස්ථීර කරමින් මම අවස්ථාවක් කරගන්නවා ඊයේ අතිගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරමින් එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් යම් කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කිරීම සඳහා මම මුලින්ම අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතාම බැරෑරුම් මොහොතක රටපත් වෙච්ච වෙලාවක ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මේ රට අල්ලගන්න උත්සාහ කරපු වෙලාවක අද විපක්ෂයේ මෙතන නොහිතීම් පිළිබඳව කනගාටු වෙනවා. එදා ඒ විපක්ෂයේ හිටපු නායකයෝ ඒ වගකීම බාරගන්න බෑ කියලා වගකීම මගහැරලා යන වෙලාවක තමන්ගේ ගෙදරට ගිනි තියලා තමා එතුමාට දේශපාලට එන්න එපා කියලා තර්ජනය කරපු වෙලාවක මේ රට වෙනුවෙන් රටේ අනාගත වෙනුවෙන් ඒ නිර්භීත තීන්දුව අරගෙන අද එදා තිබුණු තැනින් රට යහපත් තැනකට අරන්ගෙන්න කටයුතු කරන්න නායකත්වයේ දුන්න අතිගරු ජනාධිපතිතුමාට මම තරුණයෙක් විදිහට ස්තුතිවන්ත වෙනවා. එදා ඒ රටේ වැටෙන්න ගිය ප්‍රපාතයෙන් ගලවා ගන්න ඒ දුන්නු නායකත්වයට ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ විදිහට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒ වෙලාවේ එතුමාට ඒ සහයෝගය ලබා දුන්නේ අපි බලාපොරොත්තු වුණා. විශේෂයෙන්ම අපිට පහුගිය මැතිවරණයේදී ඡන්දේ ලබා දුන්න 69 ලක්ෂක ජනවරම, ඒ වගේම සමස්ත රටේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළා, මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන් නායකයා විදිහට ඒ අභියෝගය බාරගත්ත නායකයාට සහයෝගය දෙන්න. අපි හිතනවා අපි එදා ඒ බලාපොරොත්තු වුණු, අපි එතුමාගෙන් බලාපොරොත්තු වෙච්චේ දේ අද ඉෂ්ට කරමින් යන මොහොතක, අද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටේ පෝලිං ටික අවසන් වෙලා, අද ගොවියට තමන්ගේ කෘෂිකර්මාන්තය කරගන්න අවශ්‍ය සම්පත් ටික ලබා දීලා, ඒ ගොවියාව දිරිමත් කරලා, ඒ වගේම රටේ ආර්ථිකය කඩාවැටෙන ආර්ථිකය ශක්තිමත් කරන්න ඉතාම අමාරු, ඒ වගේම ජනතාවටත් යම් බරක් දරන්න වෙන තීන්දුව අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඉන්නවා. එතුමා රට බාර ගන්නකොට අපේ ඩොලර් සංචිතයේ බිඳුවට වැටලා තිබුණේ. හැබැයි අද ඒක ඩොලර් මිලියන 500 දක්වා වර්ධනය කරගන්න, ඒ වගේම එතුමා මේ රට බාර ගන්නකොට උද්ධමනයේ 70%කට නැගලා තිබුණු උද්ධමනය අද 154%කට අඩු කරගන්න, ඒ වගේම රට යම් විදිහට ස්ථාවර කරගන්න අද එතුමාට හැකි වෙලා තියෙනවා. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන ඉතාම වැදගත් කරුණු ප්‍රමාණයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එකින් එක කියන්න යන්නේ නැහැ. හැබැයි එතුමා මුලින්ම රට බාර ගන්නකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දේශපාලන පක්ෂවලට, දේශපාලන නායකයන්ට, මේ රටේ සිවිල් සංවිධානවලට ගෞරවයෙන් යුතු ආරාධනා කරා, අපි දේශපාලනයේ මදකට නවත්තලා මේ රට ගොඩනගලා මේ රටේ අනාගතය සුරක්ෂිත කරන්න එකතු වෙන්න කියලා. හැබැයි පටු දේශපාලන අරමුණු තිබුණු, නැවතත් මේ රටේ බලය ලබා ගන්න ඕන කියලා විශ්වාස කරපු, ඒ වෙනුවෙන් වැඩ කරන විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එතුමා සද්භාවයෙන් ආරාධනා කිරීමේ දා ප්‍රතික්ෂේප කරා නියෝජ්‍ය කතානායකතුමනි. ඒක නිසා තමයි අද අපිට මීට වඩා වේගයෙන් මේ රට ඉස්සරහට අරයන්න තිබුණු අවස්ථාවන් අද විපක්ෂයේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් තමන් බලය ලබා ගන්නේ කොහොමද කියන කාරණය වෙනුවෙන් මේ රටේ මිනිස්සු නැවත පාරට දාලා මේ රටේ යම් තාක් දුරට ආර්ථිකය ශක්තිමත් වෙන ගමන අඩාල කරන්න උන් උත්සාහ කරමින් ඉන්නවා. සංචාරක ව්‍යාපාරයේ බිඳුවට වැටලා තිබුණේ, ආව සංචාරකවට මේ රටට එන්න දුන්නේ නැහැ. පාර යන සංචාරකව බස්සල පහින් ඇවිද්දුවා. බස්සල පහින් ඇවිද්දපු යුගය අපි පහුගිය කාලේ දැක්කා. හැබැයි අද ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 හොඳම සංචාරය කරන්න පුළුවන් රටවල් 10 අතරට අපේ රට තේරෙනකොට පහුගිය ජනවාරි මාසෙ විතර සංචාරකව ලක්ෂයක් මේ රටට පැමිණුණා. අපි හිතනවා අද විදේශ රටවල හිටපු අපේ ශ්‍රමිකයන්ට මේ රටට සල්ලි එවන්න එපා, ඒවා හොරකම් කරනවා කියලා ඒ ප්‍රචාරය කරලා ඒක අඩාල කරපු අයට මරු පහරක් එල්ල කරමින් අද ඒ අපේ විදේශ ශ්‍රමිකයෝ ඩොලර් බිලියන 4ක පමණ මුදල් ප්‍රමාණයක් අපේ රටට එවන්න කටයුතු කරලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. මම මේකේදී අවසානට ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ගරු ජනාධිපතිතුමා කියනවා අප යන ගමන් මඟ විවේචනය කරන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් ඒ මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂවලට එහෙම දැක්මක් තියෙනවද මේ රට ගොඩනගන්න කියලා, කොතනකවත් කියලා තියෙනවද කියලා අපි ආන්න කැමති. අද විපක්ෂයේ තමන්ගේ වගකීම ඉෂ්ට කරනවද කියන එක අපි ආන්න ඕන. මේ රටේ ජනතාව ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඕන. ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට අරගිය වෙලාවේ සංජීව එදිරිමාන මන්ත්‍රීතුමා කිව්වා වගේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විපක්ෂ නායකයා විරේන්ද්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාට, ඒ වගේම හිටපු ඇමති අනුර කුමාර දිසානායක මැතිතුමාට, ඒ වගේම අනිකුත් කණ්ඩායමට මේ රට බාර ගන්න ආරාධනා කරා. හැබැයි ඔවුන් කවුරුත් ඒ වෙලාවේ තමන්ගේ වගකීමෙන් පැනලා ගියා, රටේ ජනතාව වෙනුවෙන් ඒ අභියෝගය බාරගත්තේ නැහැ. ඒක නිසා මම කියන්න ඕන මේ වෙලාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමානයේ ජනාධිපතිතුමා ඒ අභියෝගය බාර අරගෙන මේ රට ගොඩනගන්න කටයුතු කරා. ඒක නිසා මම කියන්න ඕන ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ඉදිරි කාලය තුළ මේ රට ගොඩනගන්නේ කොහොමද, ආර්ථිකය ශක්තිමත් කරන්නේ කොහොමද කියලා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂ නායකතුමා, ඒ වගේම අනුර කුමාර හිටපු ඇමතිතුමා මේ අය පාර්ලිමේන්තුව මගහැරලා ගියා. මේ රටේ සමස්ත ජනතාව වැටලා තියෙන මේ ආර්ථික අර්බුදය මේ රට වැටලා තියෙන තැනින් ගොඩ යන්න ඒ එකතු වෙලා වැඩ කරපු අඩුම ගානේ මේ රටේ සමස්ත ජනතාව ඡන්ද දීලා පාර්ලිමේන්තුවේ වල තියෙන මේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න, පවතින ආණ්ඩුවත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරලා වැරදි මාර්ගේ කරා නිවැරදි කරලා
ඒක ඉස්සරහට අරගෙන යන්න. හැබැයි ඊයේ විපක්ෂයේ ඇසුරේ කොහොමද නියෝජ්‍ය කතානායකතුමනි සම්පූර්ණ තමන්ගේ වගකීම් විරහිත විපක්ෂයක් ඉදිරියේ වැඩ කටයුතු කරේ. එහෙම විපක්ෂයක් කොහොමද නියෝජ්‍ය කතානායකතුමනි අද මේ රට බාර ගන්න උන්ට පුළුවන් කොහොමද උන් රට බාර දෙන්න කියනවා. අඩුම ගානේ වැටලා තියෙන ප්‍රශ්නෙන් ගොඩ යන්න සාකච්ඡා කරන්න විපක්ෂයේ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. අපි කනගාටු වෙනවා ඊයේ දිනේදී මේ ගැලරියේ හිටියා විදේශ තානාධිපතිවරු විදේශ නියෝජිතවරු රාජතාන්ත්‍රික නියෝජිත මහත්මීන් හැබැයි උගත්තු කියා ගන්නා වියත්තු කියා ගන්නා පිරිස ඊයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ අපි ඉතිහාසයේ කවදාකවත් දැකලා නැහැ. ඒ වගේ වෙලාවක හූ කියලා මේ පාර්ලිමේන්තුවෙන් එළියට යනවා අපි දැකලා නැහැ. ඒක නිසා අපි කනගාටු වෙනවා ඊයේ ඒ කරපු ඒ පිරිස කරපු ඒ ක්‍රියාව මුළු රටක් අපකීර්තියට පත් කරන්න උන් කටයුතු කරා කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මම අහන්න කැමති අද මෙතන අනුර කුමාර දිසානායක මැතිතුමාලා නැහැ. හැබැයි උන් අද තමන්ගේ මැතිවරණය බලය ලබා ගන්න රටේ ආර්ථිකයට හෙන ගහලා ගියාට කමන්නේ රටේ මිනිස්සුන්ට කණ්ඩ නැති වුණාට කමන්නේ රටේ අධ්‍යාපනය කඩාවැටෙනට කමන්නේ මේ රටේ විදුලිය බලය නැති වුණාට කමන්නේ මේ රටේ සංචාරකයෝ ආවෙ නැති වුණාට කමන්නේ නැහැ. පිරිරටේ ඉන්න මිනිස්සු සල්ලි එවන්න එපා කියලා කියන උන් අද මොනවද මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කතා කරන්න කියලා හැම වෙලාවෙම ජාතිවාදය උස්සනවා එක පැත්තකින්. අපි සතුටු වෙනවා ඊයේ අපේ දෙමළ පක්ෂවල සහෝදරයෝ මුස්ලිම් පක්ෂවල සහෝදරයෝ ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙළට සහයෝගය දෙන පාර්ලිමේන්තුව තුළ සිටින් පිළිබඳව අවුරුද්දයක යුද්ධයක් තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි. යුද්ධය ඉවර වුණා අඩු වැඩියෙන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සිත රිදීම් නැති වෙන්න පුළුවන්. යුද්ධයක් කරනකොට මිනිස්සු මැරෙනවා. හැබැයි යුද්ධය අවසන් වුණා. මං ඉල්ලනවා ඉතාම ගෞරවයෙන් අපේ දෙමළ සහෝදරන්ගේ මුස්ලිම් සහෝදරන්ගේ යුද්ධය ඉවරයි. ඒකේ රටක් තුළ අපිට ජනාධිපතිතුමා කිව්වා දැන් තව කොටසක් 13 අල්ලගෙන නැවත ලේවැකිරීමක් කරන්න හදනවා. ඉතාම පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වා මේක සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම රට. ඒ රට තුළ බලය බෙදන්න පුළුවන් උපරිම විදිහට බලය බෙදනවා. හැබැයි අර කියන පොලිස් බලතල දෙන්න ඉඩම් බලතල එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක අපි හැමෝගෙම රට. අපි හැමෝටම පොලිස් බලතල තියෙනවා. අපි හැමෝටම ඉඩම් බලතල තියෙනවා. හැබැයි ඒ වගේ ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳගමු කියලා ජනාධිපතිතුමා කියද්දිත් නැවත බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ ඒ සටන ඉස්සරහට අරයන්ට ලෑස්තිලා තියෙනවා. අපි ආනවා ජනතා විද්ධි පෙරමුණේ එළියේ ඉඳගෙන අහගෙන ඉන්නවනම් අපි ආන්න කැමති. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා. ඔබේ ප්‍රතිපත්තිය මොකද්ද? අපි මේකට යනවද නැද්ද? ඒක කියන්න රටට මොකද්ද ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියලා අපිට කියන්න ඕන. එහෙම නැත්නම් කොහොමද මේ රට ඉස්සරහට අරයන්නේ කියලා අපි දන්නවා. ජනතා විද්ධි පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය කතා කරොත් මොකද්ද කියන්නේ? තියෙන මිනිහගෙන් අරන් නැති එකාට දෙනවා කියලා. අපි දැන් බදු ප්‍රතිපත්තියක් ගෙනාවා. අපිත් විශ්වාස කරා. අපේ ආණ්ඩුව ඇහුම්කන් දුන්නා. ඒ බදුවල යම් සංශෝධන කරන්න තිබුණා. ඇත්තටම ආර්ථික අමාරු වෙලාවේ ඒ මිනිස්සුන්ට ගාපු බදුවල යම් අසාධාරණකමක් තිබුණා. අතිගරු ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවත් තීන්දුව අරගෙන ඒක සංශෝධනය කරන්න ඉදිරිපත් වෙලා තිනවා නියෝජ්‍ය කතානායකතුමනි. අපි ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. එහෙනම් කොහොමද මේ අය රට අරගෙන යන්නේ? බදු එකතු කරන්නේ නැත්තම් බදු වැඩි නම් බදු අඩු වුණාමත් කෑ ගහපු අය කොහොමද රට අරගෙන යන්නේ? ඒ අයට එහෙම දැක්මක් නැහැ, එහෙම ප්‍රතිපත්තියක් නැහැ රටට කියන්න කොහොමද රට කරන්න කියලා. දැන් ඒ අය කියන්නේ මොකද්ද? දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් කොහොමද රට පාලනය කරන්න කියලා? අඩුම ගානේ තමන් පාලනය වෙන්න බැ. අනුන්ගෙන් ජීවත් වෙන්නේ කොහේ හරි ගියාම කලිසම දෙන්න යාළුවෙක්, බෙල්ට් එක ගන්න වදුනේ බෙල්ට් එක දෙන්න යාළුවෙක්, යට ඇඳුම දෙන්න යාළුවෙක්, මලගෙදර ගියාම තෙල් ටික ගහ ගන්න දෙන්න යාළුවෙක් සල්ලි. එහෙනම් අනුන්ගෙන් යැපෙන පක්ෂයක් කොහොමද මේ රටේ සමස්ත මිලියන් ලක්ෂ 220ක් වෙච්ච ජනතාවට සේවය කරන්නේ? හැමදාම අනුන්ගෙන් යැපෙන පක්ෂයකට එහෙම කරන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. ඒක නිසා ඔවුන්ට ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. අපි ඒක නිසා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. දැන් ඒ අය කතා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අය කියන්නේ මොකද්ද? අපේ රට අවුරුදු 75ක් අන්ත පහක් බංකොලොත් කරපු මේ සාපයෙන් ගලව ගන්න ඔවුන්ට ආණ්ඩු බලය දෙන්න කියලා. මොකද අවුරුදු 75ක දේශපාලන සාපය? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ 75 වසරක දේශපාලනය තුළ අද අනුර කුමාර දිසානායක මැතිතුමාලා, විජිත හේරත් මැතිතුමාලා හිටපු ඇමතිවරු කතා කරන්නේ බබාලා වගේ, මුකුත් කරේ නෑ වගේ, නැවුන් දේශපාලන පක්ෂයක සමාජිකයෝ වගේ, අවුරුදු 55ක් පරණ පක්ෂයක සමාජිකයෝ මේ රටේ ඇමතිකම් කරා. මේ අතේ අනුර කුමාර දිසානායක, විමල් රත්නායක, විජිත හේරත්, සමන්ත විද්‍යාරත්න, ලාල් කාන්ත, සුදුල් හඳුන්නැත්ති, ඒ වගේම නිහාල් ගලප්පත්ති, මේ ඔක්කොම ඇමතිකම් කරා. මේ 75 දේශපාලනේ ඇතුලේ අය හිටියා. හැම ආණ්ඩුවක්ම පත් කරන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමාට ඒ වගේම අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ එතුමාට ඒ වගේම හැම ආණ්ඩුවකම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ ආණ්ඩුවල වැඩ කරලා කටයුතු කරලා ඇමතිකම් කරලා දැන් කියනවා 75 වසරක දේශපාලන සාපේ නවත්තන්න ඔවුන්ට ජනතා වර්මත් දෙන්න කියලා. මොකද්ද 75 වසරක දේශපාලන කියන්නේ? අපි පහුගිය දවස්වල නිදහස් උත්සවයේ සමරන කොටත් අපිට ලැබුණු නිදහස සමරන කොටත් ඉතාම අවම වියදමකයක සමරන කොටත් ඒකට විරුද්ධ වෙච්ච ජාතියක්. හැම එකටම විරුද්ධ වෙනවා. හොඳ වැඩක් කරත් නරක වැඩක් කරත් හැම එකටම විරුද්ධ නෝවුන්. අපි අහන්න කැමති අපි 75 වසරක දේශපාලනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ, ඒකට සහයෝගය දක්වපු අනිත් පක්ෂ, ඒ වගේ හිටපු ඇමතිවරු, නායකයෝ මේ රටට මුකුත්ම කරලා නැද්ද? මුකුත්ම කරලා නැද්ද? කරලා තියෙනවා. අපි දන්නවා. මම එකක් දෙයක් කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ කාලේ එක් වෛද්‍යවරයෙකුට 1948 හිටියා පුජ්‍යලෝ 16,314ක්. අද ඉන්නේ 1117යි. ඒ කාලේ රෝහල් තිබුණේ 267යි 1948. අද තියෙනවා 629ක්. ඒ වගේම ඒ කාලේ ඇඳන් තිබුණේ රෝහල් වල 1948 18,949යි. අද ඒක 78,000ට වැඩි කරලා තියෙනවා. කවුද ඒව කරේ? මේ රට පාලනය කරපු නායකයෝ. ඒ වගේම වෛද්‍යවරු ඉන්නේ ඒ කාලේ 701යි. අද වෛද්‍යවරු ඉන්නවා 29,615ක් නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඒ කාලේ තිබ්බේ රජයේ පාසල් 3091යි. අද රජයේ පාසල් 10,335කට වැඩි වෙලා තියෙනවා. මේවා කරේ මේ රට 75 වසරක් මේ රට පාලනය කරපු නායකයෝ. සමහර වැරදි වෙන්න පුළුවන්. අඩු වැඩි වෙන්න තිබුණා. හැබැයි ඒ කාලේ කරු නියෝජ්‍ය කතානායකතුමනි විශ්වවිද්‍යාලය එකයි තිබුණේ 1948 නිදහස ලැබනකොට. අද විශ්වවිද්‍යාල 18ක් තියෙනවා. එහෙනම් 75 වසරක සාපේ ගැන කියන උන් දන්නේ නැද්ද? මේ රටේ මේ තරම් සංවර්ධනයක් ඇති කරේ මේ රට පාලනය කරපු නායකයෝ. අධිවේගී වරායල් හැදුවේ, ගුවන් තොටුපළවල් හැදුවේ, වී ගබඩා පොහොර ගබඩා හැදුවේ, පාරවල් ටික සංවර්ධනය කරේ, මේ රටේ තිබුණ යුද්ධය ඉවර කරේ මේ රට පාලනය කරපු නායකයෝ. එහෙනම් 75 වසරක දේශපාලන බලයට බලය ඒක ඉවර කරන්න බලය දෙන්න කියන එක ගැන රටේ ජනතාව නැවත වරක් සිතා බලන්න කියන ඉල්ලීම කරමින් මම අවසාන විදියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කතාවේ ඉතාම වැදගත් කොටස තමයි එතුමා කිව්ව අවුරුදු 25කට අපි ප්‍රතිපත්තියක් හදන්න ඕන කියලා. අපි තරුව විදියට මේ පාර්ලිමේන්තුවට ආවේ දවසේ ඉඳලා අපේ කතා අහලා බැලුවොත් අපි හැමදාම කිව්වා මේ රටේ හැමදාම පත් වෙන නායකයාට ඕන විදියට රට අරන් යන්න, පත් වෙන අමාත්‍යවරයාට ඕන විදියට අමාත්‍යංශයට අරන් යන්න නෙවෙයි. මේ රට අඩුම ගානේ අවුරුදු 25කට 50කට ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදමු. පත් වෙන මොන නායකයා වුණත්, පත් වෙන මොන අමාත්‍යංශයට පත් වෙන මොන ඇමතිවරයා වුණත් ඒ අවුරුදු 25ේ ඒ ප්‍රතිපත්ති අනුව රට අරන් යමු. එහෙම වුණොත් මේ රට වැටෙන්නේ නැහැ කියලා. අපි ස්තුතිවන්ත රාජකාරු ජනාධිපතිතුමාට එතුමා දැන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා අවුරුදු 25කට මේ සලස්ම හදන්න පක්ෂ විපක්ෂ ඔක්කොගේම සහයෝගය දෙන්න කියලා. මම ආරාධනා කරනවා පක්ෂ විපක්ෂේ ඉන්න හැමෝගෙම රටට ආදරේ නම් මේ රටේ මිනිසුන්ට ආදරේ නම් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන මේ යෝජනාවට සහයෝගය දීලා අපි ප්‍රතිපත්තියක් හදමු. පක්ෂවලට අනුව, නායකයන්ට අනුව, ජාතීන්ට අනුව බෙදී නොවන ප්‍රතිපත්තියක් හදලා මේ ශ්‍රී ලංකා මාතාව ඉස්සරහට අරන් යන්න සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මම යෝජනාව ස්ථීර කරමින් මම නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොම ස්තුතියි ගරු මන්තුමා.